අයිබවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සෝදානම ඔබේ ගුරු ගෙදරින් 11 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ විකෘති නාට්‍යයේ රසවින්දනය පිළිබඳවයි ඔබට කියලා දෙන්නේ. කියලා දෙන්න ඇවිත් ඉන්නේ තල්දෙන ජාතික පාසලේ සුමින්ද ලක්මාල් රාජරත්න ගුරුපියාණන්.
විභාගේ විභාගේ එහෙ බැලුවත් විභාගේ මෙහෙ බැලුවත් විභාගේ විභාගේ තමයි අපේ අභාගේ විභාගේ තමයි අපේ අභාගේ විහිළුවකට හිනාවකට විනෝදෙකට වෙන වැඩකට විහිළුවකට හිනාවකට විනෝදෙකට වෙන වැඩකට නෑ වේලාව විභාගේ නෑ වේලාව විභාගේ එකේ ඉඳන් 12 දක්වා ලොකු පොඩි හැම පන්තියකම ඇතෙක් බරට විභාගේ ඇතෙක් බරට විභාගේ ඉරක් හඳක් ගහක් කොළක් මිනිස්සෙක් පේන්නේ නැ ඔහු දුක සැප අහන්නේ නැ විභාගේ
ආයි බවන්දුවේ පුතේ අපි තවත් දවසක ඔන්න මුණ ගැහුණා එහෙනම් අද නාට්‍ය හා රංග කලා පාඩමට ඇහුම්කම් දෙන්න සූදානම් වෙන වෙලා ඉන්න දුවල පුතාලට මේ ගීතය හොඳින් අහලා ඇති නේද මම මේ මීට පෙර කියපු ගීත කණ්ඩය දුවල පුතාලා මුණ නාට්‍යයද අහලා තියෙන්නේ අපේ 11 ශ්‍රේණියේ දුවල පුතාලා හැමෝම දන්නා මේ ගීතය ඇතුළත් වෙන්නේ සෝමලතා සුභසිංහ මහත්මියගේ එහෙම නැත්නම් නාට්‍ය වේදිනියගේ විකෘති කියන නාට්‍යයට මේ විකෘති කියන නාට්‍ය අපේ දුවල පුතාලා නරඹලත් ඇති. හරි. කොහොම හරි 11 වසර දුවල පුතාලට නාට්‍ය හා රංග කලාවේ විශේෂ නිර්දේශේ නිර්දේශ කළා තියෙන යෝන් නාට්‍ය ගණයට අයත් වෙන විකෘති නාට්‍ය පෙළ රස විඳීමයි අද පාඩම දුවේ පුතේ. එහෙනම් වෙනදා වගේ කොලේකුයි පෑනකුයි අරගෙන අපේ දුවල පුතාලා ලෑස්ති වෙන්න වැදගත් කරුණක් එහෙම තිබ්බොත් ලියා ගන්න. හොඳයි දුවේ පුතේ. විකෘති නාට්‍ය පෙළ සෝමලතා සුභසිංහ මහත්මියගේ 1979 රචනා කරපු බොහෝම ප්‍රසිද්ධියට පත්ුණු නාට්‍යය. විකෘති නාට්‍ය පෙළ මීට ඉස්සර දුවල පුතාලා කියවලා රස විඳින්න ඇතයි කියලා මං විශ්වාස කරනවා. අන්න ඒ කියවලා රස විඳිනුකට අපේ දුවල පුතාලා ලබන්නේ සාහිත්‍ය රසයක්. ඒ සාහිත්‍ය රසයට එහා ගිහිල්ලා මේ පාඩමෙන් මං උත්සාහ කරන්නේ අපේ දුවල පුතාලට විකෘති නාට්‍ය සජීවී ලෙස නැරඹුවායයි උපකල්පනය කරලා මං කල්පනා කරලා දුවල පුතාලට මේ නාට්‍ය නිෂ්පාදනය කොහොමද රස විඳින්නේ කියන එක පිළිබඳ පොඩි අවබෝධයක් ලබා දෙන්න. තේරුණා නේද දුවේ පුතේ? අපි කොහොමද නාට්‍යයක් බලන්නේ? රංගශාලාවකට ගිහිල්ලා අපි නාට්‍යයක් බලනවා. හොඳයි. වේදිකා නාට්‍යයක් බලලා අපි රංගශාලාවෙන් එහෙම නැත්නම් රංගහලෙන් එළියට ඇවිල්ලා අපි කියනවා ඒකනම් සාර්ථක නාට්‍යයක්. හප්පෝ ඒ නාට්‍ය නම් හරි අසාර්ථක නාට්‍යයක්. ඒ විදිහට අපේ අදහස් අපි ඉදිරිපත් කරනවා. ඒත් ඒ කෙටි උත්තරය සාර්ථකයි හෝ අසාර්ථකයි කියලා ඒ දෙන කෙටි උත්තරය රංග කලාව හදාරන දුවල පුතාලගෙන් නම් ඒ උත්තරයෙන් විතරක් සෑහීමටපත් වෙන්න අමාරුයි. යෞවන වයසේ සිටින අපේ යෞවන යෞවනියන් මේ යෞවන යෞවනියන්ගේ ජීවිතවලට සමීපවන තේමාවක් තමයි දුවේ පුතේ සෝමලතා සුභසිංහ මහත්මිය මෙම නාට්‍ය නිර්මාණය කර ගැනීමට යොදාගෙන තියෙන්නේ. හොඳයි. මේ නාට්‍ය නැරඹුවට පස්සේ මේ නාට්‍ය බැලුවට පස්සේ මේ නාට්‍ය ලෝක ධර්මීද නාට්‍ය ධර්මීද එහෙම නැත්නම් මිත්‍ර ශෛලියේද කියලා හොයන්න යන එක එක්කෝ ඒක එක රීතින් වලට අනුව බෙදා දැක්වීමට උත්සාහ කරන්න එපා දුවේ පුතේ. අපි මේ ආකෘතියට කලින් මේ නාට්‍යයේ තේමාව ගැන හිතන්න ඕන. මේ නාට්‍ය තුලින් කියන්න උත්සාහ කරන්නේ මොකක් ගැනද? අන්නේ මේ නාට්‍ය තුලින් කියන්න උත්සාහ කරන්නේ මොකක් ගැනද කියන එක පිළිබඳ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. මේ නාට්‍ය ගීත ඒත් එක්කම නැටු විවිධ නර්තන අවස්ථා තුලින් කිසියම් වින්දනයක් අපේ දුවල පුතාලා ලැබුවා වෙන්න පුළුවන්. ඒත් ඒ රිද්මය ඇතුලේම ඒ ගීත තුල තියෙන කතන්දරය මට නම් හැඟෙන විදිහට දුවේ පුතේ අපේ තරුණ තරුණියන් මුහුණ දෙන ඔයාලගේ වයසේ තරුණ තරුණියන් මුහුණ දෙන ඛේද වාචකයක් නේද දුවේ පුතේ ඒ තුල ඇතුළත් වෙන්නේ. ඒ ඛේද වාචකය මොකද්ද? අපි ඒ ඛේද වාචකේ කොටස් කරුවේ නෙවෙයිද කියලා අපි මොහොතක් හිතලා බලන්න ඕනි දුවේ පුතේ. හොඳයි. විකෘති නාට්‍යයේ පළමු රංගය ආරම්භ වෙන්නේ බටහිර රිද්මය මුල් කරගත් සංගීත ඛණ්ඩයකින්. ඊළඟ මොහොතේ ඉඳන් පහත රට බෙරේකට අනුව ගායනා කෙරෙන අවසර ගැනීමේ යෙදුම. ගුරු දෙගුරු වැඩි මහලු ඔබ සැමට මංගලම්. තුනුරුවන් සරණ අපි පතමු ඔබ සැමට දැන්. පැනයක් ඇත අපට පැනයකි එය ඔබටත්. අප ඔබට පැනයක් ඔව් අපි දනිමු උදක්. ඔය තමයි දුවේ පුතේ අවසර ගැනීමේ යෙදුම. හොඳයි. පළමුවන දර්ශනය මේ නාට්‍යයේ ක්‍රීඩා උත්සවය. මේ ක්‍රීඩා උත්සවය කියන දර්ශනයේදී ප්‍රියංගනීගේ මව වන හිල්ඩා සහ සුසිලා එත් එක්කම නැටුම් ගුරුතුමිය අතර සංවාදයක් ගොඩනැගෙන. මේ සංවාදය තුලින් පැහැදිලි වෙන්නේ දුවේ පුතේ ප්‍රියංගනී ක්‍රීඩාවට වගේම නැටුම් කලාවටත් දක්ෂ කෙනෙක් බව. එහෙත් විභාග වැඩ අතපසු කරමින් නැටුම් පන්තියට එකතු වීම ගැන නම් හිල්ඩා, ඒ කියන්නේ ප්‍රියංගනීගේ අම්මා තුල වැඩි මනාපයක් නැති බව තමයි මේ අවස්ථාවෙන් ප්‍රේක්ෂකයාට පැහැදිලි කරලා දෙන්නේ. තව සුමාන තුනකින් විතර සුසිලා ගුරුතුමිය, ඒ කියන්නේ ප්‍රියංගනීගේ නැටුම් ගුරුතුමිය පවත්වන්න උත්සාහ කරනවා නැටුම් ප්‍රසංගය. මේ නැටුම් ප්‍රසංගයේ ප්‍රධාන ශිල්පිනිය බවට පත්වලා තියෙන්නේ ප්‍රියංගනී කියන එක ප්‍රේක්ෂකයෝ තේරුම් ගන්නවා මේ පළවෙනි ආරම්භක දර්ශනී. වැඩිහිටියන් වේදිකාවෙන් පිටවලා ගියාට පස්සේ තරුණ දරුවන්ගේ සිටිවිලි කිහිපයක් කාව්‍යමය ලෙස ඉදිරිපත් කරන ගමන් පළමු අංගයේ නිමාවට පත්වෙනවා දුවේ පුතේ. ඔව්. දෙවන දර්ශන නාට්‍ය දෙවන දර්ශනය නැටුම් ගුරුතුමියගේ ගෙදර නැටුම් පන්තිය පෙන්නුම් කරන අවස්ථාව. හිල්ඩා, ඒ කියන්නේ ප්‍රියංගනීගේ අම්මා, පන්තියට පැමිණ ප්‍රියංගනීව ගෙදර කැඳවාගෙන යන දර්ශනය ඇතුළත් කෙටි දර්ශනයක් තමයි මේ දෙවන දර්ශනයේ යටතේ තියෙන්නේ දුවේ පුතේ. ඊට පස්සේ නාට්‍ය තුන්වන දර්ශනය ප්‍රියංගනීගේ ගෙදර සියලු දෙනාම පිටත් වීමට සූදානම් වෙන වෙලාව. ප්‍රියංගනී ඕනෝන්ට උදව් කරන. ඒ අතර විභාගය ගැන කියවෙනවා. ප්‍රියංගනීගේ තාත්තා තමයි කරුණාරත්න. කරුණාරත්න මෙහෙම කියනවා. ලබන සුමානේ ප්‍රතිඵල එනවද? හරි තරඟයක්ලු මේ පාරේ. හරි තරඟයක්ලු මේ සැරේ. ප්‍රියංගනී. ඔව් තාත්තේ. මම නම් වෛද්‍ය අංශයට ඇතුළත් වෙන එකක් නෑ. මොනව කරන්නද? හිල්ඩා, ප්‍රියංගනීගේ අම්මා. මොනව කරන්නද? මොනව කරන්නද? ආයේ විභාගේ ගන්නවා මිසක්. ඒවා ඉතින් බැරියා ප්‍රතිඵලාවට පස්සේ. ඔන්නෑ. තුන්වන දර්ශනයෙන් මේ පිරිස පිටත් වෙලා ගියාට පස්සේ ඉතා කෙටි කාලයකින් නිමාවටපත් වෙනවා. ඊට පස්සේ නාට්‍යයේ හතරවන දර්ශනේ. හතරවන දර්ශනයේ දුවේ පුතේ සම්පත්ගේ ගෙදර. සම්පත් සහ ප්‍රියංගනී අතර දෙමව්පියන්ගෙන් තමන් වෙත ලැබෙන පීඩනය පිළිබඳ කියවෙන සංවාද ටිකක් තමයි අපට මුණගැහෙන්නේ. සම්පත්. ඉතින් සැප ජීවිතය කියන්නේ පානසිකව තමන් පිළිගන්න සූදානම් ජීවිතේනේ. මං හිතන්නෙත් එහෙම තමයි බං ප්‍රියංගනී. දැන් තමන්ගේ හඬ අවදි කරනවා. මං හිතන්නෙත් එහෙම තමයි බං. ඒත් අපේ අම්මා හිතන්නේ වෙන විදිහකට. අපේ අම්මා සැප ජීවිතය කියන්නේ මිනිස්සු ලොකුවට පිළිගත්ත රස්සාවක් කරලා ලස්සන ලොකු ගෙයක් හදලා කණ්ණාඩියෙන් බැලුවා වගේ පේන්න පොළව ග්‍රැනයිට් කරලා ගාඩන් ඩෙකෝ කරලා. ඔන්න ඔහොම තමයි ප්‍රියංගනී සහ සම්පත් අතර සංවාද ගොඩනැගිලා තියෙන්නේ. මෙම අංකයේදී ප්‍රියංගනීගේ තාත්තාගේ චරිත ලක්ෂණද ප්‍රේක්ෂකයන්ට හෙළිකරන මේ නාට්‍ය වේදිනිය සෝමනාථා සුභසිංහ මහත්මිය අමතක කරේ නැහැ. ප්‍රියංගනී තාත්තා ඉතින් වෘත්තීය සමිතිකාරයනේ. තාත්තා කොහොමත් ඔවා ප්‍රතික්ෂේප කරන කෙනානේ. තාත්තා නම් කැමති මං ඉහළට ඉගෙන ගන්නවට. මාත් කැමති ඉහළට ඉගෙන ගන්න. හැබැයි එකක් පස්සේ විතරක් පන්නලා වෙහෙසෙන එක ගැන නම් තාත්තගේ කිසි විශ්වාසයක් නැහැ. හොඳට ඉගෙන ගත්තොත් කියලා මං හිතන්නේ එහෙම තමයි බං. ඉතින් උඹ මොකද කරන්න හදන්නේ? දැන් මෙතනදි දුවේ පුතේ තාත්තා වෘත්තීය සමිතිකාරයා යන යෙදුමින් ඔහුගේ දේශපාලනමය පැතිකඩ ප්‍රේක්ෂකයාට හෙළිදරව් කරන. ඒ කියන්නේ ඔහු සමානාත්මතාවයට ගරු කරන දුප්පත් මිනිසුන්ගේ, කම්කරුවන්ගේ, වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් ඔවුන්ට ලබා දීමට වෙහෙසෙන සමාජ සේවකයෙක් විදිහට ප්‍රියංගනීගේ තාත්තා, එහෙම නැත්නම් කරුණාරත්නගේ චරිතය ඉස්මතු කරලා තියෙනවා. මේ අංකය ඇතුළතම සම්පත් විසින් සරණපාල පිළිබඳ මතකය අවදි කරනවා. ඊට පස්සේ ඒක අතීත මතකයක් විදිහට තමයි දුවේ පුතේ වේදිකාවේ දිගහැරෙන්නේ. වේදිකාව එක පැත්තක් භාවිතා කරමින් සරණපාලගේ කතාව සම්පත් කියනවා. එෙහිදී ගමේ සිට කොළඹ රාජකීය විද්‍යාලයට පැමිණි සරණපාලට විශ්වවිද්‍යාලයට යෑමට නොහැකි වීමේ ශෝකාත්මක අත්දැකීම ආත්ම භාෂණයක් ලෙස, ඒ කියන්නේ තමන් විදි අත්දැකීමක් විස්තර කරන වාචික අභේයට අයත් කොටසක් තමයි දුවේ පුතේ ආත්ම භාෂණය කියලා කියන්නේ. ආත්ම භාෂණයක් විදිහට වේදිකාව මත දිගහරිනුත්. ඊළඟට අතීත මතකයක් ලෙස ජගත්ගේ කතාවත් ඒ ආකාරයටම දිගහරිනවා. එය ජගත් මව සහ පියා අතර සිදුවෙන සංවාද ඛණ්ඩයක් විදිහට තමයි දුවේ පුතේ දිගහැරෙන්නේ. ජගත් ඉංජිනේරුවෙක් කිරීමත්, පියාගේ කම්පැනිය ඔහුට බාර දීමත් යන අරමුණු ඉටු කර ගැනීම සඳහා දෙමව්පියන් වෙහෙසෙන බව, වෙහෙසෙන්න දරන උත්සාහය පිළිබඳ මේ අංකයේදී ප්‍රේක්ෂකයින්ට පැහැදිලි වෙනවා. එක් අවස්ථාවකදී ජගත්ගේ සංවාදයකින් පන්ති කාමර අධ්‍යාපනයේ තියෙන නිසරුකම මනාව පැහැදිලි කරනවා දුවේ පුතේ. ඔන්න ජගත් මෙහෙම තමන්ගේ කටහඬ අවදි කරනවා. ඔය ඉස්කෝලේ කරන විදිහට සර් කියන දේ කොපි කරගෙන කටපාඩම් කරලා උත්තර ලියන වැඩේට මම කැමති නෑ අම්මේ. මම පන්තියේදී සර් කියන හුඟක් දේවල් අහගෙන ඉන්නකොට මගේ ඔළුවට නොඑක් ප්‍රශ්න ගලාගෙන එනවා. ඒව ගැන වැඩිපුර යමක් සර්ගෙන් ඇහුවම සර් කියනවා, "ඕවා විභාගෙට අදාළ නෑනේ ජගත්. කාලේ නාස්ති වෙනවා. තව සිලබස් එකේ කොච්චර දේවල් තියෙනවද ඉවර කරන්න කියලා." එතකොට අනිත් මේ පන්තිය අනිත් ළමයි මගේ දිහා ඔරවලා බලනවා. හරියටම මම මහ ලොකු වැරද්දක් කළා වගේ. මම කැමති නෑ අම්මේ පොතට විතරක් බර වෙලා ඉන්න. මම කැමති ක්‍රියාකාරී වෙන්න. හොඳයි, මහන්සි වෙලා පාඩම් කරලා ඔය විශ්වවිද්‍යාලයට තේරුණා කියමු. කවදා කියලා ඇතුළට යන්නේද? ජගත් අවසානයේ උමතු දරුවෙකු බවට පත්වෙනවා. පත්ුණ ආකාරය සම්පත්ගේ මුවගට එකතු කරන සංවාද තුලින් හෙළිවෙනවා. මොන දුවේ පුතේ ඊළඟ දර්ශනය සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පැමිණ
විභාගේ විභාගේ එහෙ බැලුවත් විභාගේ මෙහෙ බැලුවත් විභාගේ විභාගේ තමයි අපේ අභාගේ.
ඔනේ ගීතේ ගායනා කරනවා. මෙහිදී තරුණ ජවය සනිටුහන්වන පරිදි රංග විඤ්ඤාසයක් සමග සංගීතයක් එකතු කරලා අපූරු නාට්‍යමය අවස්ථාවක් ගොඩනගලා තියෙනවා.
විභාගේ තමයි අපේ අභාගේ කියන මේ යෙදුම තුලින් දුවේ පුතේ කලා විෂයන් පිළිබඳ සමාජයේ පවතිනා වූ අඩු තක්සේරුව පිළිබඳවත් විභාග ක්‍රමයේ පිළිබඳවත් මේ ගීතය තුලින් කියවෙනවා.
මෙම ගීතය නරඹන ප්‍රේක්ෂකයාගේ ප්‍රබෝධයක් ඇති කරමින් නාට්‍ය වෙත තව තවත් වැඩි අවධානයක් ලබා දීමට සමත් වෙනවා.
පස්වන දර්ශනය. පස්වන දර්ශනය තමයි දුවේ පුතේ හිල්ඩාගේ කන්තෝරු කාමරේ.
හිල්ඩාගේ කන්තෝරු කාමරය තමයි නිරූපණය කරන්නේ පස්වන දර්ශනය.
මේ දර්ශනයේ තුල හිල්ඩා, ශ්‍රියා, පියදාස, ට්‍රික්සි කියන චරිත අතර සංවාදයක් දිගහැරෙනවා.
මේ සියලු චරිත වැඩිහිටියෝ.
මෙහිදී ඇතිවන සංවාද තුලින් වැඩිහිටි ලෝකයේ භෞතික දේපල වලට ඇති ආශාව, මුදල් සෙවීම, විදේශ රැකියා සෙවීම ආදියත් තරඟකාරී ලෙස තමා කැපී පෙනෙන්නට කරනු ලබන උත්සාහය පෙන්눔 කරනවා.
මේ නාට්‍යයේ මූලික ධාරණාවට ගලාගෙන යාමට පිටස්තරසේ හැඟුණ
වැඩිහිටි ලෝකයේ සිතුම් පැතුම් හොඳින් හෙළිවෙන නිසා ඒ නාට්‍යයට අදාළ වෙනවා දුවේ පුතේ.
හයවන දර්ශනය ප්‍රතිඵල පිට වූදා පාසල භූමිය තුල සිදුවන සිදුවීම.
ප්‍රියංගනීගේ ප්‍රතිඵල පිළිබඳ සෑහීමට පත්නවන මව, ඒ කියන්නේ හිල්ඩා, කනස්සල්ලත් වෙන ළමුන් සහ ඔවුන්ගේ ප්‍රතිඵල පිළිබඳව තිබෙන කනගාටුවත් මෙහිදී ප්‍රකාශ වෙනවා.
ඔවුන්ට අවශ්‍ය දේ මව්පියන් විසින් කිරීමට ඉඩ නොදෙන බවත්, හැමෝටම දොස්තර ඉංජිනේරු විය යුතු බවත්, හැමෝම දොස්තරලා ඉංජිනේරුලා වෙන්න ඕනි කියන එක හැඟවෙනවා.
මුදුවේ පුතේ හත්වන දර්ශන. හත්වන දර්ශනය තමයි ප්‍රියංගනීගේ නිවස.
ප්‍රියංගනීගේ මවත් පියත් ප්‍රියංගනීත් අතර විභාග ප්‍රතිඵල පිළිබඳව කතාබහක යෙදෙනවා.
මේ විභාග ප්‍රතිඵල පිළිබඳව කතාවක කතාබහක යෙදෙන අවස්ථාව
මේ විභාගය පිළිබඳ කරුණාරත්න, එහෙම නැත්නම් ප්‍රියංගනීගේ තාත්තා මේ ප්‍රශ්නයේ දෙස මධ්‍යස්ථ ලෙස දකින විදිහ තමයි ප්‍රේක්ෂකයන්ට පෙන්눔 කරන්නේ.
ආන්න දැන් කාටද අසනීපේ? තාත්තටද අම්මටද?
ඔයාගේ කන කරක් නැහැ, සල්ලිත් නැහැ, අන්තිමට අර කෙල්ලගේ විභාගෙත් නැහැ.
මොකද හිරිටා ඔයාට වෙලා තියෙන්නේ?
ඔයගොල්ලන්ගේ කන්තෝරුවේ අනෙක් අය ගෙවල් හැදුවයි කියලා ඔයාටත් ඕන වුණා ගෙයක් හදන්න.
ඒ අය නුගේ ගොඩින් හැදුවයි කියලා ඔයාටත් ඕන වුණා නුගේ ගොඩින්ම ගේ හදන්න.
මේ ඉඩමට වියදම් කරපු සල්ලි වලින් ගේකුත් හදලා ඉවර කරන්න තිබුණා.
මං කියපු විදිහට අර හෝකන්දර පැත්තෙන් ඉඩමක් ගත්තා නะ.
ඇවිද ගන්න බැරුව හිටිය අපි දෙන්න රේස් දුවන්න ගිහිල්ලා ඔයාටයි මටයි දෙන්නටම හති.
අර අහිංසක කෙල්ලටත් හති වැටෙනකල් දුවන්න කියලාද කියන්නේ?
ඔදුවේ පුතේ, ඔය හත්වන දර්ශනයේ ප්‍රියංගනීගේ පියා, එහෙම නැත්නම් කරුණාරත්න ප්‍රියංගනීගේ ප්‍රතිඵල පිළිබඳව දරන ආකල්පය තමයි විස්තර කරේ.
පියාගේ මැදිහත් ජීවිතයත් හිල්ඩාගේ බලපෑම් සහගත බැනවැදීම් නිසා ප්‍රියංගනී තමන්ගේ ලෝකයේ තුල හුදකලා වුණු කෙනෙක් බවට පත් වුණා දුවේ පුතේ.
හත්වන අංකයේ ඇතුළතම දේවාලයයි ටියුෂන් පොලයි දෙකම නිරූපණය කරනවා.
දේවාලය තුලින් සංකේතවත් කළේ දුවේ පුතේ මිනිසුන් විභාගය සමත් කර ගැනීම වෙනුවෙන් විද්‍යාත්මක නොවන දේවල් පසුපසද ඒවාගේ පිහිට පැතීමට තරම් අසරණතාවයට, අසරණ භාවයට පත්වලා තියෙන ආකාරය.
නාට්‍යයේ ඒකාකාරී ගලා යාමට කිසියම් වෙනසක් ඇති කිරීමට මේ දේවාලයේ දර්ශනය සහ ටියුෂන් පොල සමත් වෙලා තියෙනවා දුවේ පුතේ. ටියුෂන් පොල මගින් සංකේතවත් කළේ මේ නාට්‍ය තුල වර්තමානයේ ළමුන් ටියුෂන් වලින් විඳින්නා වූ අධික වෙහෙස. ඒ විතරක් නෙවෙයි, කර්මාන්ත ශාලාවක ලෙස ළමුන්ට දැනුම පොම්ප කරන අතර එයින් ඔවුන් අසාධාරණ ලෙස මුදල් සූරා කෑමක්ද සිද්ධ කරනවා. පාසල් වේලාවෙන් පසුව ටියුෂන් සංස්කෘතියේ ගොදුරක් බවට පත්වන දරුවා පත්වන ආකාරය, ළමයා පත්වන ආකාරය මෙම කොටසෙන් මනාව ප්‍රේක්ෂකයන්ට පැහැදිලි කරනවා. ටියුෂන් මාස්ටර්, ඒකට බෙහෙත් අපි ළඟ තියෙනවා. දරුවා දවසක් එක්ක ඉන්නේ. මාසෙට උගන්නලා බොන්න දුන්නම මෙන්න මේන් පෙති දෙකක්. පාඩම් කරන ඒවා හොඳට මතක හිටිනවා. ඔන්න ඒ නාට්‍ය තුල මේ සංකේතවත් කරපු ආකාරය මේ ටියුෂන් සංස්කෘතිය තුල දරුවා හුදකලා වෙන විදිහ ටියුෂන් සංස්කෘතියේ ගොදුරක් බවට පත්වන ආකාරය. හත්වන අංකයේ නිමාවට පත්වෙන්නේ ප්‍රියංගනීගේ මවගේ හා පියාගේ සංවාදයකින්. නැවතත් පියා හැකිතරම් හිල්ඩාට යථාර්ථයේ තේරුම් කර දීමට උත්සාහ කරනවා. ඇත්ත මොකද්ද කියන එක කරුණාරත්න නිරන්තරයෙන්ම හිල්ඩාට කිව්වත් මේ නාට්‍ය තුල යෝන් දරුවන්ට මෙන්ම දෙමෝපියන්ටද ඉතා කාලෝචිත වෙන ආකාරය පෙන්වුම් කරන දුවේ පුතේ. කරුණාරත්න ප්‍රියංගනීගේ පියා කියනවා, උන්ට කියන්නේ නැහැ. උන්ට කියන්නේ නැහැ. නමුත් අපි උන්ව ඉල්ලමක් නැති පතලක් කනින්න යදවලා තියෙනවා. ඒකේ ඵලේ බලාපොරොත්තුවක් ආස්වාදයක් නැති තෙහෙට්ටුවක් විතරයි. අපි ළමයාගේ මානසික පැත්ත ගැන හිතන්නෙම නැහැ හිල්ඩා. ශාරීරික පැත්ත ගැන විතරයි. අපි උන්ට වැදගත් කියලා පෙන්නලා දීලා තියෙන්නේ. වර්තමාන යෝන් දරුවන් මානසිකව ඇදවැටී ඇති බව කරුණාරත්නගේ ඒ ඉහත සංවාදයේ තුලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. මේක තමයි දුවේ පුතේ සමාජයේ තියෙන යථාර්ථය. තවද අසීමිත බලාපොරොත්තු පසුපස හඹා යෑමට දරුවන් පොළඹවන දෙමව්පියන්ගේ ක්‍රියාකලාපේ. අසීමිත බලාපොරොත්තු පසුපස හඹා යෑමට දරුවන් පොළඹවන දෙමව්පියන්ගේ ක්‍රියාකලාපේ ඛේදය කරුණාරත්නගේ මුවගට එක්කරන සංවාද තුලින් කියාපාන. අටවන දර්ශන විපතේ අටවන දර්ශනය ආරම්භ වන්නේ ටියුෂන් පන්තියකින්. ප්‍රියංගනීගේ ටියුෂන්ස රොබෝ කෙනෙකුගේ වෙස්ගෙන පැමිණෙනවා. ඒ ඉතා උචිත සංකේතය. එක් එක් විෂයන්ට බාර යමපල්ලන්ද වේදිකාවට ගෙන එනවා. මේ කොටසින් ප්‍රියංගනී ටියුෂන් තුලින් වෙහෙසට පත්වන ආකාරය ප්‍රේක්ෂකීන්ට මනාව පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ යොදාගෙන ඇති රංග වින්‍යාසය සහ සංගීතයෙන් එය වඩ වඩා තීව්‍ර කරවලා තියෙනවා. දුවේ පුතේ මේ අංකය ඇතුළතම ප්‍රියංගනී නිදා සිටිනවා. ඇය සිහිනයක් දකිනවා. ඇයගේ නැටුම් ගුරුතුමිය නැටුම් ඇඳුම තමා වෙත ගෙන එන අතර යමපල්ලෝද පැමිණ ඇය වෙහෙසට පත් කරවනවා. විෂයන්ගෙන් හෙම්බත් වූ ඇයට සෞන්දර්ය විෂයන්ගෙන් ලබන්නා වූ ආත්ම තෘප්තිය විඳීමට අවස්ථාවක් නොලැබෙන බව සංකේතවත් කරනවා. හරිම වැදගත්. දුවේ පුතේ විෂයන්ගෙන් හෙම්බත් වූ ඇයට සෞන්දර්ය විෂයන්ගෙන් ලබන්නා වූ ආත්ම තෘප්තිය ආස්වාදය ඇය තුළින් ඇයට විඳින්න අවස්ථාව නොලැබෙන බව සංකේතවත් කරන අවස්ථාව දර්ශනය. මේ නේද යථාර්ථය. නවවන දර්ශනය පාසලේ ළමුන්ගේ සංවාදයක් ඇතුළත් වෙනවා. මේ වෙලාවේ සම්පත් සහ ප්‍රියංගනී අතර සංවාදයක් ගොඩනැගෙනවා. ඒ සමගම ප්‍රියංගනීගේ මානසික තත්ත්වයේ වෙනසක් ඇති වීගෙන එන බව ප්‍රේක්ෂකයින්ට යම් යම් අවස්ථාමගින් ඉඟි කරනවා. දුවේ පුතේ සම්පත්ගේ චරිතයේ කිනු ලබන පහත සංවාදය තුළින් වර්තමාන වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ අරමුණු පිළිබඳ යථාර්ථවාදීව හෙළි කරනු ලබනවා. සම්පත්, දොස්තර කෙනෙක් වුණාම දැනගන්න ඕන මනුස්ස ශරීරය ගැන විතරද? ඒ ශරීරය ක්‍රියා කරන හැටි විතරද? ඒ ශරීරය අයිති මනුස්සයා හිතන හැටි? ඒ මනුස්සයා ආස කරන දේවල්? එයා ජීවත් වෙන පරිසරය මේව දැනගන්න ඕන නැද්ද? වෙදකම් කරන්න. ඒකද ඔයා මනුස්ස ආශ්‍රයෙන් ඈත් වෙලා පාඩම් කරන්න තීන්දුව කළේ? අන්තිමට ප්‍රියංගනී, ඔයා තරඟ කරන්න යන්නේ අපි හැමදාම සාකච්ඡා කරලා ප්‍රතික්ෂේප කරන්න සූදානම් වෙලා හිටිය පාරිභෝගික සමාජයක වැජබෙන්. ඔයාට නෑ කියන්න බෑ ප්‍රියංගනී. ඔයා දොස්තර වීමේ පරමාර්ථයේ මිනිසුන්ට ලෙඩ හැදෙන එක වළක්වන එක හරි නෙවෙයි. නම්බුව, ශිෂ්‍යත්ව, පහසුකම්, සිහින ලෝක ජීවිතය, ඔයා ඒ ගැන විශ්වාස කරන්නේ නෑ ප්‍රියංගනී. මං දන්නවා ඒක හොඳටම. දහවන දර්ශනය එළඹෙන්නේ අවුරුදු 7කට පසු සිදුවෙන්නා වූ සිද්ධියක් මුල් කරගෙන. මෙම දර්ශනීන් මව, පියා, ප්‍රියංගනී, කපු මහතා, විදේශ, ස්වදේශ යන චරිත පෙනී ඉන්නවා. හිල්ඩාගේ සිහිනය සැබෑ කර ගැනීමේ අවසාන උපක්‍රමය වන්නේ ප්‍රියංගනී විදේශගත තරුණයෙකුට සරණ පාවා දීම. විදේශගත තරුණයෙකුට සරණ පාවා දීම දුවේ පුතේ. කරුණාරත්න එහෙම නැත්නම් ප්‍රියංගනීගේ පියා මේ පිළිබඳ විරෝධය පළ කරන අතර මේ පිළිබඳව විරෝධය පළ කරන කරුණාරත්න. ඒ අමුත්තන් නිසා ප්‍රියංගනීගේ උමතු ස්වභාවය තේරුම්ගෙන මේ අමුත්තෝ ගෙදරින් පිටව යනවා. ප්‍රියංගනීගේ උමතුව තුලින් ප්‍රේක්ෂකයාට උත්ප්‍රාස රසය ලබා දෙන සංවාදයක් ප්‍රියංගනීගේ මුවගට එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ ස්වදේශ හා විදේශ යන අමුත්තන්ට රෝගීන් යයි සිතා බෙහෙත් දීමට උත්සාහ කරන අවස්ථා. නම මොකද්ද? විදේශ. වයස 28. මොකද්ද තියෙනවා කිව්වා? අසනීපේ. අසනීපේ කට අරින්න, දිව එළියට දාන්න, ටිකක් කිට්ටු වෙන්න, හොඳටම හුස්ම ගන්න, හොඳට හුස්ම ගන්න, කෑම රුචිද, රෑට නිින්ද යනවද? මොකද කතා නැත්තේ? ආ, මේ බෙහෙත් ටික ගන්න. බෙහෙත් තුඩුකුත් ලබා දෙනවා. නාට්‍ය අවසානයේ ප්‍රියංගනීගේ උමතුවත් මවගේ අහිංසක බලාපොරොත්තුත් සුන් වී යාම හේතුවෙන් මේ නරඹන ප්‍රේක්ෂකයා තුළ ඇතිවන්නේ ශෝක රසයක්. ඒ කියන්නේ දුවේ පුතේ ශෝකාන්තයක්. මෙම ශෝකාන්තය නැරඹීමෙන් තරුණ දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද තම තමන්ගේ සීමා මායිම් පිළිබඳව නැවත සිතා බැලීමට අවස්ථාවක් උදා කරලා දෙනවා. නාට්‍ය අවසානයේ පිරිස ගායනා කරනු ලබන ගීතයෙන් එය මනාව පැහැදිලි වෙනවා. කෑමට, බීමට, ඇඳුමට, පැළඳුමට, ගෙයට, දොරට, යාන වාහනයට, තරංගයක් නැති ලොවක්, සැම සම වෙන ලොවක්, ළඟා කර දෙන්න ගුරුනි, දෙගුරුනි අපට, ළඟා කර දෙන්න ගුරුනි, දෙගුරුනි අපට. දුවේ පුතේ විකෘති නාට්‍යය මගින් පවසන්න උත්සාහ කරන්නේ සමාජීය හා ආර්ථික වෙනස සමග අධ්‍යාපනික රාමුව තුල දැඩි විපර්යාසයන්ට බඳුන් වූ සමයක මේ දරුවන්ගේ අපේක්ෂා හා වැඩිහිටියන්ගේ අපේක්ෂා අතර ඇතිවන ගැටුම්. ඒ ගැටුමයි අවසානයේ ඔවුනෝන්ගේ ජීවිතවල ඛේදවාචකය. අන්න දුවේ පුතේ විකෘති නාට්‍යයේ තේමාව පිළිබඳව පොඩි අදහසක්, අවබෝධයක් අපේ දුවල පුතාට ලැබෙන්න ඇති. රටේ කුමන සමාජ පන්තියකට අයත් වූද ප්‍රියංගනී, ජගත් ආ සරණපාල කියන මේ චරිත ත්‍රිත්වයම, මේ චරිත තුනම මෙම අර්බුදයට මුහුණ දෙන ආකාරය නාට්‍ය තුල මනා ලෙස නිරූපණය කරලා තියෙනවා. වේ පුතේ වේදිකා පසුතල අවම වීම සංකේත යොදා ගැනීම කෙටි දර්ශන සනිකව වෙනස් වීම ඒ නලු නිලියන්ගේ රංගනෙන් පමණක් හුවා දැක්වීම අදාස් ප්‍රකාශනය සඳහා ගීත සහ නර්තනයේ යොදා ගැනීමත් වැනි අවස්ථා රසක් මේ නාට්‍ය තුල දක්නට ලැබෙනවා. ආනුෂාංගික අංග භාවිතයේදී සංගීතය නර්තනය සංකේතාත්මක පසුතල කොටස් සංකේතාත්මක පසුතල කොටස් යොදා ගැනීම රංගාලෝකයේ භාවිතය තුළින් අවස්ථා තීව්‍ර කරමින් මවා පෑමද සිද්ධ කරලා තියෙනවා. ඒක විශේෂ ලක්ෂණයක් දුවේ පුතේ. ඒ විතරක් නෙවෙයි විකෘති නාට්‍ය තුළ බොහෝ දෙමව්පියන් තම අපේක්ෂාවන් ඉටු කර ගැනීම සඳහා තම දරුවන් බිල්ලට දෙන ආකාරය විවෘත ආර්ථිකයත් සමග අසීමිත භෞතික සම්පත්වලින් පිරුණු විවිධ තාන්න මාන්නවලින් පිරුණු ජීවිතයන් කෙරෙහි සමාජයේ යොමු වී ඇති ආකාරය ප්‍රකාශ කෙරෙනවා. ඔදුවේ පුතේ සෝමලතා සුභසිංහ මහත්මිය 1980 වර්ෂයේ වේදිකාගත කළ විකෘති නාට්‍යයේ පාත්‍ර වර්ගය එහෙමත් නැත්නම් නළු නිලියන් පිළිබඳ විශේෂයෙන් ප්‍රධාන චරිත රඟපාන පුජ්‍යලයින්ගේ නම් ඔයගොල්ලන්ගේ දැනුමට එකතු කරගන්න මම ප්‍රකාශ කරන්න. ප්‍රියංගිනීගේ චරිතයට පනපවන්නේ දුවේ පුතේ ගීතා අලහකෝන් මෙනවිය. හිල්ඩාගේ චරිතයට පනපවන්නේ කෞශල්‍යා ප්‍රනාන්දු මිය සහ කුමුදු වික්‍රමතන්ත්‍රී මිය. පියා එහෙම නැත්නම් කරුණාරත්නයන්ගේ චරිතයට පනපවන්නේ ප්‍රසන්නජිත් අබේසූරිය මහතා. සම්පත්ගේ චරිතයට පනපවන්නේ මයුර කාංචන පෙරේරා සහ දිලුම් බුද්ධික මහතා. සුසිලාගේ එහෙම නැත්නම් නැටුම් ටීචර්ගේ චරිතයට පනපවන්නේ රේණුකා පත්මිනී මහත්මිය සහ කුමුදු වික්‍රමතන්ත්‍රී මහත්මිය. සර්ණපාලගේ චරිතයට පනපවන්නේ සමීර ලක්මාල් විමලසිරි මහතා. දැදුවේ පුතේ විකෘති නාට්‍ය පෙළ ඇසුරින් අපේ දුවල පුතාට මම ප්‍රශ්නයක් ලබා දෙන්න. ඒකට උත්තර ලියලා දුවල පුතාට පාසලේ නාට්‍ය විෂය උගන්වන ගුරුතුමාට හෝ ගුරුතුමියට මේ පිළිතුරු ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ WhatsApp අංකයට ඒ පිළිතුරු යොමු කරන්න දුවේ පුතේ. 0711 448 1892 තමයි 0711 448 1892 කියන WhatsApp අංකයට දුවල පුතාලා පිළිතුරු යොමු කරන්න. එහෙනම් දුවේ පුතේ මෙන්න ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නය. විකෘති නාට්‍යයේ තේමාව කුමක්ද? විකෘති නාට්‍යයේ තේමාව කුමක්ද? දෙවෙනි ප්‍රශ්නය. මෙම නාට්‍යයේ ප්‍රධාන චරිතයේ දක්ෂතා මොනවාද? මෙම නාට්‍යයේ ප්‍රධාන චරිතයේ දක්ෂතා මොනවාද? තුන්වෙනි ප්‍රශ්නය. මෙම නාට්‍යයේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ ජීවිතය අසාර්ථක කරගන්නා චරිත තුනක් නම් කරන්න. මෙම නාට්‍යයේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ ජීවිතය අසාර්ථක කරගන්නා චරිත තුනක් නම් කරන්න. හතරවෙනි ප්‍රශ්නය. මෙම නාට්‍ය ඇතුළත දක්නට ලැබෙන අතීත මතක හෙළිදරව් කිරීම මොනවාද? මෙම නාට්‍ය ඇතුළත දක්නට ලැබෙන අතීත මතක හෙළිදරව් කිරීම මොනවාද? පස්වෙනි ප්‍රශ්නය. හිල්ඩාගේ චරිත ස්වභාවය කෙටියෙන් විස්තර කරන්න. හිල්ඩාගේ එහෙම නැත්නම් ප්‍රියංගනීගේ මවගේ චරිත ස්වභාවය කෙටියෙන් විස්තර කරන්න. හයවෙනි ප්‍රශ්නය. මෙම නාට්‍ය අවසානයේ ප්‍රේක්ෂකයාට ලැබෙන්නේ කුමන රසයක්ද? ඒ ඇයි? මෙම නාට්‍ය අවසානයේ ප්‍රේක්ෂකයාට ලැබෙන්නේ කුමන රසයක්ද? ඒ ඇයි? හොඳයි දුවේ පුතේ. එහෙනම් තවත් නාට්‍ය පාඩමකින් අපි එකතු වෙමු ඉදිරි දිනකදී. දුවේ පුතේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පළමු දෙවන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය ඔබට මේවර ලැබෙන්නේ නිර්දිෂ්ට නාට්‍ය පෙළ විකෘති නාට්‍ය පෙළ සෝමලතා සුභසිංහ මහත්මියගේ විකෘති නාට්‍ය පෙළෙන් තමයි පළවෙනි ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ නිර්මාණය වෙන්නේ. ඒ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයට සාර්ථකව පිළිතුරු ලිවීමට අපේ දුවල පුතාලට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. සුබ සන්ධ්‍යාවක් වේවා කියලා පතමින් මම දුවල පුතාලා හැමෝටම ආයිබෝවන් කියලා කියන්නම්. එහෙනම් මම තවත් දවසක දුවල පුතාලා.
ඉතින් ආදරණීය දුවේ පුතේ, විකෘති නාට්‍යයේ සාමූහික රසවින්දනය පිළිබඳව ඔබට කියලා දුන්නේ තල්දෙන ජාතික පාසලේ සුමින්ද ලක්මාල් රාජරත්න ගුරුපියාණන්.